Honorable Niroshan Pereira, you have 6 minutes.
I had 7 minutes. 7 minutes I had.
Because of the time delay, it has been...
No, it has been extended. The time has been extended. Okay. 7 minutes. Okay. Garu... Garu Sabhapati Tune. Garu Sabhapati Tumeni. Then, Api Maase Gata Vada, Ayavaya Vivada Kara. Apita Me Ada Avasan Dinedi. Api Hitata Egagava, Prasnya Kahandone. Me Ayavaya Tulin. ප්‍රායෝගිකව අපේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලැබුණාද කියලා. දැන් ජනාධිපතිතුමා මේ සභාවට ඇවිල්ලා කිව්වා මේ රජයේ යටතේ තියෙන කොච්චර ඉඩම් තියනවද කොච්චර වාහන තියනවද කොච්චර බිල්ඩින් තියනවද කියලාවත් හරි සංඛ්‍යාවක් නැහැයි කියලා. එතකොට මේ අයවැයේ දැන් ඔබතුමාලා ඉදිරිපත් කළා තියෙනවා ආදායම් රුපියල් බිලියන 3415. මේ ඉතිහාසයේ මේ වගේ ඉදිරිපත් කළ තියෙන ඉලක්කම් වසර අවසානයේදී කොයිතරම් ඒ ආදායම එකතු කරගන්න පුළුවන්ද කියලා අපි මේ අවස්ථාවේදී ප්‍රශ්න කරමු. ඒ වගේම වියදම් රුපියල් බිලියන 5819ක් ඉදිරිපත් කළා තියෙනවා. ඒකෙන් අමාත්‍යංශ වලට මුදල් වෙන් කිරීමේදී රුපියල් බිලියන 3657ක් වෙන් කළා තියෙනවා. දැන් අපි ඒ අමාත්‍යංශ ආරම් බැලුවොත් එහෙම ජනාධිපතිතුමාට ඒ වගේම අගමැතිතුමාට ඇතුළු අමාත්‍යංශ 10කට මේ අයවැයෙන් 90%ක් මුදල් වෙන් කළා තියෙනවා. ඒ රුපියල් බිලියන 3287ක්. අනිත් අමාත්‍යංශ 20ටම වෙන් කළා තියෙන්නේ අයවැයෙන් 10% වැනි සුළු මුදලක්. ඒ වගේම අපි ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ යටතේ තියෙන අමාත්‍යංශ ටික එකතු කරොත් මේ අයවැයෙන් 56%ක් ඒ ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි වෙන් කළා තියෙනවා. අනිත් සියලුම අමාත්‍යවරුන්ට වෙන් කළා තියෙන්නේ 44%. එතකොට ඔබතුමාලා මේ ළඟදී 21 වෙනි සංශෝධනය මේ රටට ඉදිරිපත් කළා. ජනාධිපතිතුමා ඇතුළු ඒ බලතල අඩු කරලා මේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්න කියලා ඔබතුමා ඒ තීන්දුව ගන්න. ඒක සම්මත කරා. නමුත් අද මේ අයවැය ඒ යථාර්ථයේ මේ රටේ ක්‍රියාත්මක වෙලා නැහැ කියලා මම මේ අවස්ථාවේදී මතක් කරන්න තියෙනවා. ඒ වගේම දැන් වෙනකොට මේ රටේ රාජ්‍ය ව්‍යවසාය 527ක් ඔබතුමාලා ක්‍රියාත්මක කරනවා. ඒකෙන් ප්‍රධාන 52 ගත්තාම 2022 අප්‍රේල් මාසේ වෙනකොට රුපියල් බිලියන 858ක් මේකේ පාඩු ලබලා තියෙනවා මේ 52. එතකොට ඔබතුමාලා මේ අයවැයෙන් මේ පාඩු ලබන ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කරන්නට ප්‍රායෝගික සැලැස්මක් ඉදිරිපත් කරන්නේ නැතුව ලාභ ලබන ටෙලිකොම් ඒ වගේම ඉන්ෂුරන්ස් වැනි ඒ ආයතන විකුණන්නට ඔබතුමාලා යෝජනා කරලා තියෙනවා. මේක ඇත්තටම මේ රටේ ජනතාව තේරුම් ගන්න පුළුවන් තැනකටද ඔබතුමාලා තල්ලු කරන්න කියලා මේ අවස්ථාවේදී අපිට ප්‍රශ්න ගන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ රටේ වංචාව හා දූෂණය තුරන් කරන්නේ නැතුව ගජමිතුරු ධනවාදය තුරන් කරන්නේ නැතුව ටෙලිකොම් එක සහ රක්ෂණ සංස්ථා වැනි ආයතන ඒවා වෙන්දේසි කිරීමෙන් මේ රටේ ජනතාවගේ මේ ආර්ථිකය ගැන තියෙන විශ්වාසය මුළුමනින්ම බිඳවැටෙන තත්වයකට ඔබතුමාලා පත් කරන්න හදනවා. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට ඇමරිකාවේ ඉඳලා කපුටකෙත් ඇවිල්ලා ඒ කපුට දැන් සැරිසරනවා. අපි දන්නේ කපුට මේ ඉන්ෂුරන්ස් එකටයි මේ ටෙලිකොම් එකටයි ඒකටත් කොටයිද කියලා. ඒ වගේම අපි දැක්ක 2019 ඔබතුමාලා ලස්සන්ට තමන්ගේ රජයක් හැදුවා. ඒ රජයේ පුළුල් සන්ධානයක් ඔබතුමාලා හැදුවා. එක පැත්තකින් සිංහල අන්තවාදීන් එක පැත්තකින් ඉන්නකොට අනිත් පැත්තෙන් LTTE එකේ හිටපු නායකයෝ හිටිය. එක පැත්තකින් වමේ නායකයෝ ඉන්නකොට අනිත් පැත්තෙන් ගජමිතුරු ධනවාදීන් ඔබතුමාලා මේ පාර්ලිමේන්තුවට ගෙනා.
Honorable member you have 2 more minutes.
ඉන්නකොට අනිත් පැත්තෙන් පස් වැලි ජාවාරම් කරන ඒ ජාවාරම්කාරයෝ ඔබතුමාලගේ සන්ධානය හැදුවා. ඉතින් මං හිතන්නේ මේ සන්ධානයක් හදලා ඔබතුමල්ලා ආර්ථික මූලධර්ම තේරුම් ගන්න නැතුව යන්න ගිය ගමන අවසන් වුණ හැටි අපිට මතකයි. මැයි 9 වෙනකොට ඔබතුමාලට කැඳත් නැහැ, ඔබතුමාලට ගෙවලුත් නැහැ, ඔබතුමාලට ගමට යන්නත් බැරි විදියට ඔබතුමාලගේ සිහින මාලිකාව එදා කඩන් වැටුණා. ඔබතුමාලා මන් දන්නවා දැන් වෙනකොටත් පොංගුවක් මේ මන්ත්‍රීවරු රැවුල වවාගෙන ඉන්නේ, මොකද ගමට යන්න වෙලා තියෙන්නේ වෙස් වලාගෙන. ඉතින් ඒ හින්දා මම මේ අවස්ථාවේදී කියනවා ඔබතුමාලට දැන් වෙනකොට ප්‍රගතිය ගත්තොත් තාම ඔබතුමාලට IMF එකෙන් එකගතාවයක් ගන්න බැරි වෙලා තියෙනවා. ඔබතුමාලට දැන් වෙනකොට තාමත් ජපානයෙන් ආධාර සමුළුවක් අරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බැරි වෙලා තියෙනවා. අපිට ආරංචි හැටියට ඒ විදේශ ණය දුන්නු ප්‍රාශව මේ වෙනකොට ඔබතුමාලට දන්වලා තියෙනවා විදේශ ණය 140ක් කපා ගන්නවා නම් දේශීය ණයත් 117ක් කපන්න ඕනේ කියලා. එතකොට අපිට අහන්න සිද්ධ වෙනවා මේ වෙනකොට එතකොට අපේ බැංකු පද්ධතියට, ලීසින් පද්ධතියට, අපේ ව්‍යාපාර පද්ධතියට මොනවද මේ ආකාරයෙන් වෙන්නේ කියලා. දැන් වෙනකොටත් කසකාරයෙක් ඇවිල්ලා ඉවරයි ෆිච් රේටින් ආයතනය මේ වෙනකොට අපේ දේශීය ණය ශ්‍රේණිගත කිරීමෙන් පහළට දාලා තියෙනවා. ඒගොල්ලන් අනුමාන කරලා තියෙනවා
Honourable Member, please wind up.
Wind up. දේශීය ණය මේ විදියට ගියොත් මේ තියෙන පොල්ලි අනුපාතයත් එක්ක ගියොත් මේ තියෙන රජයේ වියදම් එක්ක ඉස්සරහට ගියොත් එහෙම දේශීය ණයවත් මේ රජයට ගෙවා ගන්න බැරි යන තත්වයකට යනවයි කියන එක ෆිච් රේටින් ආයතනයේ ඒගොල්ලන් අනුමාන කරලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ සිහින මාලිගාවල ඉඳලා මේ අයවැය අස්සේ ලොකු කතා කියලා මේවා විසඳන්න බෑ. මේකට ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා මේක රටේ ජනතාවගේ
විශ්වාසය
අපි ඉස්සරහට යන්න ඕනේ කියමින් මම කතාව අවසන් කරා.
Thank you. Honorable Premnath C. Dolawatta, you have 8 minutes.
සුති නියෝජ්‍ය කාර්යසභාව සභාපතිතුමනි, ඊයේ දිනේදී අපි දන්නවා උදුවප් පොය දිනේ තමයි සැමරුවේ. උදුවප් පොය දිනේ අපි සමරන්න හේතුව තමයි සංඝමිත්තා තෙරණින් වහන්සේගේ ලංකා ගමනේ. ඒ අවස්ථාවේ අනුලා දේවිය ඇතුළු මෙහෙණින් වහන්සේලා මෙහෙණින් ශාසනයට 500ක් අහු වුණා. නමුත් අවසනාවකට අද දිනේ අද ලංකාව තුළ මෙහෙණින් වහන්සේලා සම්බන්ධයෙන් තවමත් ඒ අයට ජාතික හැඳුනුම්පතක් නිකුත් කරන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ කාරණය සම්බන්ධයෙන් කඩිනමින් ඒ අවධානය යොමු වී කියලා අදාළ පාර්ශ්වයන් තුළ ඒ දසසිල් මාතාවන් සහ මෙහෙණින් සස්න කියන ඒ අර්බුදය ගැටීම අවසන් වෙලා ඒ අය වෙනුවෙන් ඒ අදාළ ජාතික හැඳුනුම්පත් සදා ගැනීමේ ක්‍රියාවලිය මං වෙයි කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අද දිනේ කතා කරනකොට මේ විදුලි බලය 112ක් පරිභෝජනයේ අඩු වෙලා තියෙනවා කියලා විශේෂයෙන්ම සාකච්ඡා වුණා. එහිදී අපි විශේෂයෙන් බලන්න ඕනේ මේ විදුලි බලය පාවිච්චි වීම අඩු වෙන්නේ කර්මාන්ත ශේස්ත්‍රයෙන්ද මේ පරිභෝජනයේද කියන ප්‍රශ්නේ සම්බන්ධව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද අපි කර්මාන්ත ශේස්ත්‍රය තුළ ඒ ආකාරයට විදුලි බලය අඩු වෙනවා නම් ඒක අපිට ගැටලුවක්. හැබැයි අපි විසින් පරිභෝජනවාදී තුළ අපි කන්සියුම් කරපු විදුලි බලය අඩු වෙනවා නම් ඒක ඉතාමත් සුදුසු දෙයක්, හොඳ දෙයක්. ඉතින් ඒ ගැන කතා කරනකොට අද විශාල මාතෘකාවක් ලෙස මේ විදුලි බලය මිල වැඩිවීම සම්බන්ධයෙන්. ඉතින් මම මතකයි මම පහුගිය කෝප්ප කමිටු වාර්තාවකදී පවා කෝප්ප එකේදී ඔය PUCSL චෙයාර්මන්ගේ තත්ත්වය ගැන මම ප්‍රශ්න කරා. ඊන අනුතුර මම පාර්ලිමේන්තුවේත් කතා කරා. ඔහු සම්බන්ධයෙන් ඔහු මේ ප්‍රකාශ නිකුත් කරන ආකාරය සම්බන්ධයෙන් මම ප්‍රශ්න කරා. ඔහු විසින්ම මේ පාර්ලිමේන්තුවේ කෝප්ප එකට කිව්වා ඔහුගේ පත්වීම දේශපාලනිකයි කියන කාරණය. ඉතින් ඇත්තරම මේ ඔහු මේ අතේ බඳින ඔරලෝසු දෙකක් අද්දකේ බැඳීම තුළම මම කල්පනා කරා මට තේරුණා මේ පුද්ගලයා හරියට පුද්ගලයෙක් නෙමෙයි, මොහුට යම් ආකාරයේ මානසික ආබාධයක් තියෙන පුද්ගලයෙක් කියන ප්‍රශ්නේ අපිට තේරුම් ගිහිලා තිබ්බේ. ඉතින් ඒ නිසා මෙහි සම්බන්ධය අද විදුලි බිල වැඩි කරනවා කියන කාරණේ සම්බන්ධයෙන් අපි එකඟතාවයක් නැහැ. විදුලි බිල වැඩිවීම තුළ ප්‍රශ්නයක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා. අපි ඒක සොයලා බලලා ඒකට අවශ්‍ය අදිතාලම දාන්න ඕනේ, මිනිස්සුන්ට සහනයක් කරන්න ඕනේ. හැබැයි මේ පුද්ගලයා ගැන, මේ PUCSL චෙයාර්මන් ගැන නම් අපි අනිවාර්යෙන් තීරණයක් ගන්න ඕනේ කියන කාරණේ පැහැදිලිව මේ පාර්ලිමේන්තුවට මම මීට බොහොම කාලයකට ඉස්සෙල්ලා තමයි කිව්වේ. ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගන්න ඕනේ එකම විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ සමහර මන්ත්‍රීවරු මේ ණය ක්‍රමයේ යටතේ අපිට මේ ප්‍රධාන රාජ්‍යයන් එක්ක ණයක් ගැනීම සඳහා එකතු වෙන්න තියෙන අවස්ථා විඩා වුණන ස්වරූපයක් අද පේන්න තියෙනවා. අද අපේ සමහර මන්ත්‍රීවරු මේ චීනයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරනවා. තමන්ගේ තරම තමන් දන්නේ. PUCSL චෙයාර්මන් වගේම කියලා මට තියෙනවා තමන්ගේ තරම දමන දන්නේ. අපිට මේ මේ රටක් හැටියට අපි දැන් ගත්ත ණය ඔබතුම් පෞද්ගලිකව මට සල්ලි තියෙනවා කියලා. මගෙන් ණය ගත්ත කෙනෙකුට මම බැංකුවට කියලා කියන්න පුළුවන්ද? බැංකුවෙන් මම ණයක් අරගෙන බැංකුවට සල්ලි තියෙනවා මම බැංක මගේ ණය කපලා දාන්න කියලා. මම හිතවතෙක් කියලා. ඒ නිසා ප්‍රායෝගික නොවන දේවල් නැති ප්‍රශ්න මේ රටේ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම අපි මේ മന്ത്രിවරුන්ට මේ අස්සාවේ මේ අප්‍රසාදය පළ කරනවා. මොකද තුමේ නැති ප්‍රශ්න ඇති කරන්න එපා. අපිට මේ වෙලාවේ කොයි රටත් අවශ්‍යයි. චීනෙත් අවශ්‍යයි, ඉන්දියාවත් අවශ්‍යයි, ජපානෙත් අවශ්‍යයි, අපිට ණය දීපු අනිත් රටවලුත් අවශ්‍යයි. මේ සියලු දෙනත් එක මේ දින අර්බුදේ අපි විසඳ ගන්න කටයුතු කරන්න ඕනේ කියන කාරණේ මේ අවස්ථාවේ පැහැදිලිව අපි කියන්න ඕනේ. ඉතින් ඒකම අපි මේ අද ගත කරන්නේ පැහැදිලිවම නිදහසෙන් දශක 7ක් ගිහිල්ලා තියෙන වෙලාවක අද අපි ලංකාව බංකලොත්ුනේ ඇයි කියන කාරණේ වැරදුනේ කොහොමද කියන කාරණේ අපි හරි උත්තරයක් හොයන්නේ නැතුව මේ අර්බුදෙන් අපිට ගොඩ එන්න පුළුවන් කමක් නැහැ. විශේෂයෙන්ම අපි ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති, ඒ වගේම වාමාංශික ආර්ථික ප්‍රතිපත්ති මේ සියල්ලම අනුගමනය කරා. ඉතින් මේක දේශපාලන අපි සියලු දෙනා අපි හිතනවා මම හිතනවා විශේෂයෙන් මේ ගෙවුණු දශක 7 පුරාවටම කිසිදු ආර්ථික ප්‍රතිපත්තියක් අපි හරියට ක්‍රියාත්මක කළා නැහැ. අපේ නායකයෝ ඉතිහාසයේ පුරාවටම අවස්ථාවාදී ලෙස හැසිරීමෙන් දූෂිතයන් දනුව නොදීමෙන් දේශපාලකයන් මේ දූෂිත වලල්ලේ කොටස්කාරයක් වෙලා මේ විනාශයට ප්‍රධාන වශයෙන්ම වගකීම තත්ත්වය අද නිර්මාණය වෙලා තියෙනවා. අපි සහනාධාර ලබා දෙන ප්‍රතිපත්තියේ බරතබා රාජ්‍ය සේවකයන් පුරුදු පිටින් පුරව ගත්තා. අපි හැම වෙලෙම ලක්ෂ 15ක් ඉන්න රාජ්‍ය සේවය අද ලක්ෂ 15ක් අද රාජ්‍ය සේවකයෝ ඉන්නවා. ලක්ෂ 7මාරයි ඉන්න ඕනේ. නමුත් අපි ඒ ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. හැබැයි රාජ්‍ය සේවකයන් අද පඩි අපි දන්නවා නොඑක් ආණ්ඩුව වලින් අපි රාජ්‍ය සේවකව බඳව ගත්තා. අද එයාට සමහර රාජ්‍ය සේවකයෝ ඉන්නවා ස්ථිර කරගන්න බැරුව. එයා අයින් කරන්න විදිහකුත් නැහැ, ඉස්සර කරන්න විදිහකුත් නැහැ. දැන් ඔය ජනතා මිතුරුමන බොහොම විචේචනෙන් කතා කරනවා. හැබැයි ඒ අයත් 2005 රාජ්‍ය සේවකයෝ ওই විදිහට බඳව ගන්න ඒත් වගේ කිව්වා. ඒකම අපි සහනාධාර ක්‍රමයේ දෙන වැරද්දක් තියෙනවා. අපි සහනාධාර දෙන්නේ නිවැරදි ක්‍රමවේදයකට නෙමෙයි. සමහර ලාවට අපි රෝයල් එකේ විශාකයක ඉන්න දරුවන්ටත් සහනාධාර දෙනවා. අබිලිපිටිය අසරණ පාසලක ඉන්න දරුවන්ටත් අපි ඒ සහනාධාරම් දෙනවා. ඒ නිසා මම හිතන්නේ අපිට සහනාධාර ක්‍රමය ගැන අපි මීට වැඩි අලුත් ක්‍රමයකට අපි හිතන්න ඕනේ. විශේෂයෙන්ම මේ වෙලාවේ අර ඉන්දියාවේ වැඩි දරිද්‍රතාවයෙන් ඉන්න පුද්ගලයන්ට ලබා දෙන සහනාධාර සහ ඒ මට්ටම් තුන රතු කහ කොළ වගේ අපි මේ කාඩ් සිස්ටම් එකක් එක්ක ඒ ලබා දෙන ක්‍රමවේදයක් අපි ලබා දෙන අපිට සිද්ධ වෙනවා. මොකද හේතුව මේ වෙන විට මේ රටේ තියෙන තත්ත්වය සාමාන්‍ය මධ්‍යපාන්තිකයා පවා දුගී බවට පත් වෙලා තියෙන ස්වරූපයක් අද නිර්මාණය වෙලා තියෙන වෙලාවක. ඉතින් ඒකම මේ සහනාධාර දෙනකොට සහනාධාර අපි මිනිස්සුන්ගේ අතර දෙනවට වඩා සහනාධාර අපිට මේ බැංකු ගත කිරීමේ ක්‍රමයක් ඇති කරගන්න. මොකද හේතුව හැමතැනම දේශපාලක කියන රාජ්‍ය සේවය හැමතැනම දූෂිත තත්ත්වයක නිර්මාණය වෙලා තියෙනවා. ඒකෙන් වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ සිද්ධ වෙනවා.
Honorable member, you have 2 more minutes.
ඒ නිසා අපි විශ්වාස කරන නව ක්‍රමත් එක්ක මේ සහනාධාරය දෙනුන එක බැංකුව ගත කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ එක්කම මේ සහනාධාර ක්‍රියාවලිය සිද්ධ වෙන ගමන්ම අපිට මේ ඩොලර් උපයන ක්‍රමයක් අපි හදා ගන්න. අපි හැමදාම කෘෂිකර්මාන්තය තුල අපි හිර වෙලා තියෙනවා. අපි වැවිලි බෝගතුල හිර වෙලා තියෙනවා. නමුත් අපි කොහොමද අපේ තියෙන අපේ සම්පත් වලින් අපි කොහොමද ඒ අගය එකතු කළා? ඒ සම්පත් වල අගය එකතු කළා. ඒ සම්පත් පිටරට යවලා කොහොමද මුදල් උපයන්නේ කියන කාර්ය සම්බන්ධ අපි බොහොම දුප්පත්තරක ඉන්නේ. ඒකම සමහර අවස්ථාවල අපි වුණත් කතා කරන්නේ සමහර ලාට අපි වපරහයෙන් බලන විදේශීය රටවල් එක්ක ඇති කරගන්නා වූ ගිවිසුම්. මොකද මේ ආර්ථික යුද්ධයක්. මේක ආර්ථික යුද්ධයක්. මේ ආර්ථික යුද්ධය අපි ජයග්‍රහණය කරන්න වෙන්නේ තරංකාරීව. ඒ නිසා අපිට අපි සාමාන්‍ය ක්‍රමෙන් පරිබාහිරව ගිහිල්ලා අපිට හිතන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ අයවැය සම්පූර්ණයෙන් ගත්තාම මේ අයවැය තුළ කිසිම දේශපාලන ප්‍රතිරූපයක් කිසිම නායකයෙක්ව වඩා හිඳවන්න නගා සිටවන්න බබලවන්න උත්සාහ කරන අයවැයක් නෙමෙයි. අපේ රටේ දේශපාලන ලිටරසික වගේම සාමාන්‍ය ලිටරසික වගේම යම් කාලයක තුල ඉකොනොමික් ලිටරසික දිනුනහම මේ කියන විචලනින් එහාට කියලා මේ අයව ගැන කතා කරයි. මේ අයව අපේ ඉතිහාසය තුළ යම් ටර්නින් පොයින්ට් එකක් ගත්ත අයවයක් කියලා. මොකද හේතුව අපි මේ වෙලාවේ අපි ඔක්කොම එකහුව වෙලා මේ වෙනසට අමාරුවෙන් හරි මේ වෙනසට මුහුණ දෙන අපි ඔක්කොම අමාරුයි. අපි වාමාංශික ආණ්ඩුවක් හැටියට අපි රාජ්‍ය සම්පත් විකුණන්න අපි එකම පිරිසක් නෙමෙයි. හැබැයි අපිට තියෙනවා අපිට කරන්න දෙයක් නැහැ. අපිට සිද්ධ වෙලා තියෙනවා මේකත් එක්ක ඉස්සරහට ගිහිලා පාරදෘශ්‍ය විදිහකට මේ රාජ්‍ය සම්පත් යම් කොටසක් 100%ක් නෙමෙයි කොටසක් සමහරලාට අපිට පිටරටකට දීලා ඒ ආයෝජක ගෙන්නලා මේ වෙනස් තත්ත්වේ නිර්මාණය කළා. අපිට මේකට මුහුණ දෙන්න සිද්ධ. අපි අකමැතුණත් මේ තත්ත්වය තුළ අපිට නිර්මාණය වෙලා තියෙනවා. තත්ත්වය තුළ අපිට මේකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ අයවැය තුළ මම විශ්වාස කරන මේ අයවැයට මම පක්ෂව ඡන්ද දෙන්නේ ඒ මොකවත් නිසා නෙමෙයි. මේ අයවැය තුළ පුද්ගලයෙකු හෝ පක්ෂයක් හෝ යම් ආණ්ඩුවක් බබලවන්න නෙමෙයි. නමුත් මේ රට තියෙන තත්ත්වෙන් ගොඩ ගන්න යම් ආර්ථික වශයෙන් ටර්නින් පොයින්ට් එකක් ගන්න තැනක් හරි මම දකින නිසා මේ අයවැයට අපිට පක්ෂව අපි ඡන්ද දෙනවා. මේ අයවැය ලියවිල්ලකට එහාට ගිහිල්ලා මේ අයවැය ප්‍රායෝගිකව විමසුල ශක්තිමත් බිමතුල ඇති කරන වගකීම තියෙන්නේ අපි සියලු දෙනාට. දේශපාලකයෝ වගේම රාජ්‍ය සේවකයෝ අපි සියලු දෙනාටම. ඉතින් අපි මේ සියලු දෙනාම ඒ මේ වසර තුළ මේ අයවැය මේ ඉදිරි වසර තුළ කියන අයවැය කියන මේ අයවැය සංකල්පය බිම ලියවලා ලියවිලා බිම ගොඩනැගිලා ශක්තිමත් වෙඩෙන්න අවශ්‍ය අඩිතාලම දාන්න අපි සියලු දෙනාම වෙනස්ව හිතලා වෙනස් වෙලා සීර පහක් දහයක් වෙනස් වෙලා වෙනස්ව හිතලා අලුත් ජන කණ්ඩායමක් හැටර වැඩ කරොත් කියන කාර්යය මතක් කරමින් මම නිහඬව බොහොම ස්තුතියි.
Thank you Honorable Ashok Abesinghe, you have 6 minutes.
මුලාසරට මන්තුමනි 2023 අයවැය යෝජනා තුළින් වග්‍රබදු සහ ඍජුබදු දෙකම අඩු කිරීම වැඩි කිරීමට තීන්දුව කිරීම තුළ අපේ රටේ අඩු ආදායම්ලාභීන්
Order please. Honorable Premnath Dolawatta to the chair.
ව්‍යාපාරිකින් සුළු හා මධ්‍ය ව්‍යාපාරිකින් සියලු දෙනාම ඉතාමත්ම අසීරු තත්වයකට පත් වෙලා තියෙනවා. මේ අයවැය තුලින් දැනටත් උද්ධමනය අධි උද්ධමන රටකට ගිහිලා තියෙනවා. උද්ධමනය පාලනය කරන්න බෑ කිසිසේත්ම දේශීය ණය අරන්. දැන් මේ අයවැයේ එකක් කියනවා එකක් කරනවා. දැන් පසුගිය දින මේ පාර්ලිමේන්තුවේ අපි දැක්කා අයවැය තියෙනවා බිලියන 4429ක් ණය ගන්න ඕනේ කියලා අනුමත කරගත්තා. ඒක 4479 ගන්න තව වැඩි කරගත්තා. බිලියන 550කින් දැන් මේ ණය සීමාව වැඩි කරගත්තා. ඒ වගේ පසුගිය දින පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා යෝජනාවක් භාණ්ඩාගාර බිල්පත්වල සීමාව බිලියන 4000 ඉඳන් බිලියන 5000 දක්වා. ඉතින් මේකෙන් වෙන්නේ ලංකාව තුලින් දේශීය ණය ගැනීම වැඩිවීම. දැන් විදේශයෙන් ණය ගන්න බෑ. දේශීය ණය ගැනීම වැඩිවීම. දේශීය ණය ගැනීම වැඩිවීම තුලින් අපිට උද්දමනය කොහොමවත් පාලනය කරන්න බැරි වෙනවා. ඉතින් උද්දමනය පාලනය කරන්න බැරි වුණාම මොකද වෙන්නේ? දැන් අද වෙද්දි දැන් උද්දමනය නිසා දළ දේශීය නිෂ්පාදනය 2023 බිලියන 30000ක් කියලා රජය කියනවා. දැන් උද්දමනය අඩුුණොත් මහමාත්‍රි දැක්ක මහ බැංකුව අධිපතිරගෙන 2023 අවසාන වෙද්දී උද්ධමනයේ තනි ඉලක්කමකට එනවා කියලා. උද්ධමනයේ අඩුුණොත් එතකොට මේ දළ දේශීය නිෂ්පාදනයේ මොකද වෙන්නේ? එතකොට දළ දේශීය නිෂ්පාදනය මේ තත්ත්වෙම තියාගත්තොත් විතරයි උද්ධමනයේ මේ තත්ත්වෙම තියාගත්තොත් විතරයි දළ දේශීය නිෂ්පාදනය මේ බිලියන 30,000ට යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම ලෝක බැංකුවත් පුරෝගතනය කරනවා අපේ රටේ මේවර ප්‍රාග්ධන වියදම් බිලියන 1200ක්. ඒක වැඩිම ගාන පසුගිය අවුරුද්දවල තිබුණ බිලියන 1000ට වඩා අඩුයි. කෝටි 120000ක් විතර ප්‍රාග්ධන වියදම්. ඒක අඩු කරන්න කිසිම වැඩපිළිවෙළක් සකස් කළා නැහැ. ඒ වගේම පුනරාවර්තන වියදම් මේ පොලිය නැතුව පුනරාවර්තන 2400ක්. ඉතින් අඩුම තරමින් 2400ෙන් 10%ක්වත් ප්‍රාග්ධන වියදම් වලින් 50%කටවත් අඩු කරේ නැත්නම් මේ රජයේ බලාපොරොත්තු වෙන තත්ත්වයට එන්න පුළුවන් වෙයිද කියන එක විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. අපි දැක්ක ඊයේ පෙරේදා දැන් මේ අපරාධවලදී අපේ රටේ එක්කෙනෙකුට කිලෝ කැලරි 2030ක් ඒ කියන්නේ සාමාන්‍ය මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න අවශ්‍ය කිලෝ කැලරි ප්‍රමාණය ගන්න 2019 අරන් එහෙම ජීවත් වෙන්න උනේ 6966 රුපියල්. දැන් ඒක 13772ක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් මේ தත්ත්වය තුල දැන් ඒක විශාල වැඩියෙන් වෙනස් වීම තුල දැන් සමස්ත ප්‍රමාණය මාසයකට මේ සාමාන්‍යයෙන් රුපියල් 55,088ක මුදලක් අවශ්‍යයි. ඉතින් ඒක තිබුණේ ගියපාර රුපියල් 24,000ක් ගානක්. ඉතින් ඒක දැන් දෙගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් රටේ ජනතාවගේ ආදායම් වැඩි වෙලා මේ தත්ත්වය තුල නැහැ. මේ බදු වැඩි කිරීම තුල භාණ්ඩහා සේවා බද්ද වැඩි කිරීම තුල විශේෂයෙන්ම බිලියන 791ක ආදායමක් බලාපොරොත්තු වෙන රජය. බිලියන 791ක් ලැබෙන අවුරුද්දේ මේ සාමාන්‍ය වක්‍රබදු වැඩි කිරීම තුල රටේ ජනතාවට මොකද්ද වෙන්නේ? පවුල් ප්‍රමාණය 60,00,000ක්, පවුල් ප්‍රමාණය බෙදපුවාම එක් පවුලක් රුපියල් 36,000ක් අවුරුද්දකට ලබන අවුරුද්දේ වැඩියෙන් බදු ගෙවන්න ඕනේ. එක් පවුලක් 36,000 එක් පුද්ගලයෙක් රුපියල් 36,000ක් බදු ගෙවන්න ඕනේ. ඒතකොට එක් පවුලක් ගත්තාම රුපියල් 1,40,000ක් විතර. එතකොට එක මාසයකට එක් පුද්ගලයෙක් රුපියල් 3,000ක් බදු ගෙවන්න ඕනේ. පවුලක් 12,000ක් එක මාසයකට පවුල් වැඩියෙන් බදු ගෙවන්න ඕනේ. ඉතින් මේ தත්ත්වය තුල ඒක කරන්න පුළුවන්ද? ඉතින් අපි දැක්ක ඊයේ පෙරේදා මේ ගරු ජනාධිපතිතුමා කියනවා එතුමාට අවංකවම එතුමා පිළිගන්නවා කියලා මේ ප්‍රසස් කරන පිළිබඳ එතුමාට වැඩි සැලකිල්ලක් නැහැ, ක්‍රමවේදයක් සකස් කළා නැහැ කියලා. ඒ වගේම තවත් ඇමතිවරයෙක් කිව්වා දැන් වෙන කරන්න දෙයක් නැහැ, අපිට විකුණන එක ඇරෙන්න කරන්න දෙයක් නැහැ, විකුණගෙන මෙහෙම යන්න ඕනේ කියලා. දැන් මේ විකුණලා කොහෙද නවතින්නේ? දැන් අපි දැන් විකුණලා බලාපොරොත්තු වෙනවා ඩොලර් බිලියන 7-8ක් බලාපොරොත්තු වෙනවා. දැන් ඉන්දියාවෙන් ඩොලර් බිලියන 3.8ක් අන්තිමට අපි ගත්තා 2021. දැන් 2021 ඉඳන් රටට මොකක් ප්‍රශ්න විසඳුණාද? එහෙම විසඳුනේ නැහැ. ඉතින් මේවා විකුණලා කොහෙන්ද මේක කියලා වෙන්න දැන් මේ තියෙන දැන් රක්ෂණ සංස්ථාව ඒ වගේම මේ ටෙලිකොම් ආයතනය හිල්ටන් හෝටලේ වෝටර් සෙජ් මේවා විකුණන මේවා ලාභ ලබන ආයතන
කරු මන්ත්‍රීතුමා තවත් විනාඩි දෙකක්
මේවා විකුණීමේ තුල මේ ආයේ කොහොමද මේක ප්‍රශ්නයක් වෙන්නේ අපි දැක්කා මේ ප්‍රශ්නෙන් ගොඩ එන්න පුළුවන් ද ඊට පස්සේ මොනවද විකුණන්නේ අපි දැක්කා හිත ජනාධිපතිතුමා කියන කුමන අභියෝග මැදුවත් රටේ සම්පත් විකිණන පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිය නොවේ මේ ගිය ආයවැයදී දෙවෙනි වර කියමේ කතාව එතකොට පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිය නෙමෙයි නම් මේ ආයවැයට ඡන්ද දෙන්න පුළුවන්ද අද මේක ප්‍රතිපත්තිය දැන් ඔබතුමා නම් මූලාශ්‍ර මන්ත්‍රී ඔබතුමා කව ඡන්ද දෙනවා කියලා මේ ප්‍රතිපත්තිය වුණා කොහොමුණත් ගමන් නැහැ කියලා දැන් කිසිම ප්‍රතිපත්තියක් නැති කොට සබ්බවට පත් වෙලා තියෙනවා මේ පක්ෂයේ ප්‍රතිපත්තිය මොකද්ද මේ 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 මේක මේ ඡන්ද දෙන්න පුළුවන්ද මෙහෙම ප්‍රතිපත්තිය දෙන මේ විකුණන එක ප්‍රතිපත්තිය නෙමෙයි ඉතින් දැන් අද වෙද්දී අපේ රටේ රුපියල අවදානමට ලයිෆ් වෙච්ච මුදල් ආයකාතින් හත රටවල් හතක මුදල් ඒකක වලින් හත ඇවිල්ලා තියෙනවා ඒ අතරට හත මේ රටවල් හත අතරට ඒ වගේම ගානාවේ තත්ත්වයට අපි ඇවිල්ලා තියෙනවා ණය ශ්‍රේණිගත කිරීම දැන් ගානාව වංගලොත් තත්ත්වයට පත් වෙලා තියෙනවා ඉතින් මේ තත්ත්වය තුළ විශාල ප්‍රශ්නයක් අපේ ජනාධිපතිතුමා අයියා පෙරද කිව්වා 2000 වාණිජ මණ්ඩලයේ රැස්වීමේදී මූලාශ්‍ර මතුවන 2050ට යනවාද 1950ට යනවාද කියලා. ඉතින් මම නම් හිතන 1950ට යන එක හොඳයි. 1950යි ඩොලරයක රුපියල් 4.70යි. දැන් 365යි. 1950යි අපේ සමස්ත ණය ප්‍රමාණය කෝටි 65 මිලියන 650යි. දැන් බිලියන 25000යි. එතකොට එක් පුද්ගලයෙක් 1950යි ණය වෙලා තියෙන රුපියල් 100යි. දැන් 12,50,000ක් ණයයි. ඉතින් මේ තත්ත්වය බලද්දී 1950ට යන එක හොඳයි 2050ට යද්දී තව කොච්චර ණය වෙලා තියෙන්නේ මේ විදිහට ණය ගත්තොත් දැන් මේ දැන් ණය ගන්න යනවා දැන් ණය සීමා වැඩි කිරීම තුල සහ ඒ වගේම බැඳුම් කර සීමා බිල්පත් භාණ්ඩාගාර බිල්පත් සීමා වැඩි කිරීම තුල මේ අවුරුද්ද අන්තිම වෙද්දී ලබන අවුරුද්ද අන්තිම වෙද්දී බිලියන 30,000ක් විතර මේ ණය වෙයි අපේ රට එතකොට එක් පුද්ගලෙක් 15,00,000 විතර ණයකාරයෙක් බවට පත් වෙයි ඉතින් මේක විශාල ප්‍රශ්නයක් බවට පත් වෙයි ඉතින් මේ රටේ මේ මේක එකක් කියනවා එකක් කරනවා ඉතින් මේක විශාල ප්‍රශ්නයක් මොකද දැන් මේ රාජ්‍ය ආයතන ප්‍රතිවගත කිරීම කියලා එකතුලින් මේ ලාභ ලබන ආයතන මේ විකුණලා සල්ලි ටික අරන් මේ මේක මේ පියව ගන්න යනවා
මේ
පියව ගැනීම තුල මුලාසනට මන්තුමනි මේවා ටික විකුණලා ඉවරනට පස්සේ මොකද කරන්නේ ඉතින් මේක විශාල ප්‍රශ්නයක් ඒ නිසා අපි සමග ජන බලවේග ඉදිරිය අපි මේ ආයවැයට විරුද්ධව ඡන්ද දෙනවා ඒ වගේම විදුලි බිල වැඩි කිරීමට සම්පූර්ණ විරුද්ධ වෙනවා අද ආයවැයට ඡන්ද දෙන සෑම එක්කෙනාම විදුලි බිල වැඩි කරනවාට සහයෝග දෙන කණ්ඩායමක් ලෙස රටේ ජනතාව හඳුන්වයි කියලා මම හිතනවා බොහොම ස්තුතියි
සුදී ගරු මන්ත්‍රීතුමා ගරු විජේදාස රාජපක්ෂ ඇමතුමා ඔබතුමාට විනාඩි 12ක කාලයක් තිබෙනවා
ගරු සභාපතිතුමනි බොහොම ස්තුතියි මේ විවාදයේ පුරා දැන් මාසයකට ආසන්න කාලයක් තිස්සේ සියලු දෙනාම වගේ වැඩි වශයෙන් අවධානය යොමු කරේ අපේ රටේ ආර්ථිකය බංකොලොත් වීමට හේතුව සහ බංකොලොත් වීමට වගකී යුත්තෝ කවුද කියන කාරණේ පිළිබඳව අපි දන්නවා මේ පිළිබඳව අපිත් කරුණු ඉදිරිපත් කරා අපිට පේන තෙක් මාන්නේ තිබෙන කරුණු අපි අඳුරේ යතපත ගෑමක් මේ පාර්ලිමේන්තුව තුළ සිද්ධ වුණා කියලා මම දැක්කා විශේෂයෙන්ම අපි පිළිගන්නවා 2019 බදු ප්‍රතිපත්තිය වෙනස් කරපු නිසා අපිට අවුරුද්දකට රුපියල් බිලියන 600ක පාඩුවක් වුණා අවුරුදු 3කට ගත්තොත් එම බිලියන 180යි එදා අනුපාතයට ගත්තොත් මේක ඇමරිකානු ඩොලර් බිලියන 1කට සමානයි. ඒක අපේ ආර්ථිකයට බලපෑවා. දෙවෙනි කාරණේ විදිහට අපි පිළිගත්තා පොහොර ප්‍රතිපත්තිය. පොහොර ප්‍රතිපත්තියේ තීරණය ගත්ත බලධාරීන් නිලධාරීන් තේරුම් ගත්තේ නැහැ. අපේ රටේ පොහොර යෙදීම පිළිබඳව නෙවෙයි ගැටලුව තිබුණේ පොහොර අවභාවිතය පිළිබඳව තමයි ගැටලුව තිබුණේ. අදටත් ඒ ගැටලුව තියෙනවා අදටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව තමන්ගේ වගකීම ඉෂ්ට කරන්නේ නැහැ. අපිට සෞඛ්‍ය ප්‍රශ්න මතුනේ ගොඩක් මේ පොහොර අවභාවිත කිරීමේ කාරණේ හේතුවෙන්. තුන්වෙනි කාරණේ විදිහට අපි දැක්කා 2019 ආණ්ඩු මාරු වෙනකොට විදේශ විනිමය සංචිතය තිබුණ අපේ ඇමරිකානු ඩොලර් බිලියන 7.6ක්. ඒ බිලියන 7.6 තියෙද්දි අපේ ආර්ථිකය කළමනාකරණය කර ගැනීමට මහ බැංකුවට සූක්ෂම වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට රුපියල ඉතා වේගෙන් අවප්‍රමාණය වේගෙන ආවා. ඒ අවප්‍රමාණය වීම සඳහා විශේෂයෙන්ම බලපෑවා හවාලා උණ්ඩියල් කියන නීති විරෝධී ගනුදෙනු ක්‍රමය. මේවා වර්ධනය වෙමින් පවතින වෙලාවේදී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් බිලියන 2කට වැඩි ප්‍රමාණයක් මුදා හැරලා තියෙනවා වෙළඳපළට මොකද මේ ඩොලර් එක යම් මට්ටමක ස්ථාවරව තබා ගන්න. එතකොට අපිට එතන ඩොලර් බිලියන 2ක් අහිමි වෙලා තියෙනවා. මේ සම්බන්ධව මීට වඩා බරපතල විදිහට අපිට අපේ ආර්ථිකයට මේක බලපාපු ආකාරය මම ඊට පෙර මේ පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරා. අපේ රටේ නිර්යාත සහ ආයාත වෙළෙන්දෝ ව්‍යාපාරිකයෝ තමයි මූලික වශයෙන් මේ විනාශයට වගකිව යුත්තේ. එදත් මම පෙන්නුවා සමහර වාර්තා, ග්ලෝබල් ඉන්ටග්‍රිටි ඉන්ඩෙක්ස් එක තිබෙන වාර්තා ඉදිරිපත් කරා. මේ කාරණය අපේ රටේ මාධ්‍ය මගින් නිරන්තරයෙන් හෙළිදරව් කරා. හැබැයි ශ්‍රී ලංකා මහ බැංකුව මේක කිසිම ආකාරයක සැලකිල්ලට භාජනය කරේ නැහැ. 2016 මීට අවුරුදු 6කට කලින් අප්‍රේල් 10 වෙනිදා ද සන්ඩේ ටයිම්ස් පුවත්පත මේ පිළිබඳව කරුණු හෙළිදරව් කරා. මම ස්තුතිවන්ත වෙනවා ද සන්ඩේ ටයිම්ස් නිවුස් පේපර් මේ කාරණය දිගින් දිගටම තමන්ගේ පුවත්පතේ වාර්තාගත කරලා මේ රටේ ජනතාව, දේශපාලකයෝ, නිලධාරි දැනුවත් කරන්න කටයුතු කරා. නමුත් කවුරුත් මේක ගණන් ගත්තේ නැහැ. ඒ දිනේ පුවත්පතේ පෙන්වලා තියෙනවා පැහැදිලිව, corrupt individuals including politicians and businessmen, criminals and tax evaders have moved $19.96 billion in dirty money out of Sri Lanka in the decade up to 2013. An organization that tracks the movement shady money has revealed. එතකොට 2013 වෙනකොට ඒ අවුරුදු කීපය තුළ අපේ රටේ මේ ඩර්ටි මනි ට්‍රාන්සැක්ට් කරන ජනතාව විදියට, මිනිස්සු විදියට මේක හඳුන්වලා දීලා තිනවා. දේශපාලනයෝ, ව්‍යාපාරිකයෝ, අපරාධකාරයෝ බදු පැහැර හරින්නම්, ඒ කියන්නේ කස්ටම් ඩියුටි අනාදිය $19.96 billion අපේ රටට අහිමි කරලා තියෙනවා. $19.196 billion ඒ 2013. ඊළඟට 2022 ජූලි 10 වෙනිදා ද සන්ඩේ නිවුස් පේපර් පුවත්පතම නැවත වතාවක් කියනවා, exporters importers shipped rupees 13.2 trillion overseas via doggy invoicing. මේ නීති විරෝධී ඉන්වොයිස් ක්‍රම පාවිච්චි කරලා බිලියන් වලින් නෙමෙයි ට්‍රිලියන් වලින් $13.2 trillion සල්ලි ගනුදෙනු කරලා තියෙනවා. ශ්‍රී ලංකාස් බිස්නස් ඉන්වෝල්ඩ් ඉන් ද එක්ස්පෝර්ට්ස් ඇන්ඩ් ඉම්පෝර්ට්ස් ට්‍රේඩ් හැව් ප්ලන්ඩර්ඩ් $36.833 billion over 9 years through intentional dodgy invoicing and stash in the foreign exchange earning offshore. Importers and exporters intentionally falsify the declared value of goods on invoices filed with Sri Lankan customs to make an average of $4.09 billion, evaporate every year an extensive investigation by Washington DC based Global Financial Integrity has revealed. එතකොට 2022 ජූලි මාසේ 10 වෙනිදාත් පෙන්නුම් කරලා තියෙනවා මේ නීති විරෝධී ලෙස ඇමරිකානු $36.83 billion මුදලක්, ඒ කියන්නේ වාර්ෂිකව ගත්තොත් $4 billion වැඩි මුදලක් මේ රටට වංචා කරලා තියෙනවා. අපි කියනවා කර්මාන්ත ශේෂ්ත්‍රයේ, අපනයන ශේෂ්ත්‍රයේ දියුණු කරන්න කියලා. හැම ආණ්ඩුවම කිව්වා, හැම ආණ්ඩුවම පියවර ගත්තා, සහන දුන්නා, බදු සහන දුන්නා, විදුලි බිලෙන් සහන දුන්නා. මේ ඔක්කොම සහන දීලා තියෙන්නේ කාටද? මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ නිෂ්පාදන කරලා පිටරට යවලා තියෙනවා. හැබැයි ඒ උදවිය අවුරුද්දකට $4 billion වංචා කරලා තියෙනවා රටට. ඒ පිළිබඳව අපි මොනවද අරගෙන තියෙන පියවර? අවුරුදු 10කට කියන්නේ $1 billion ගරු 30 අතනායක ගරු මන්ත්‍රීතුමනි, අවුරුදු 10කට $40 billion. දැන් එදා පැහැදිලිව පෙන්නුවා $1 billion 53. අවුරුදු 12කදී අපේ රටේ මහා පරිමාණ වංචාකාරයෝ වංචා කළා මේ රටට. අපේ සම්පූර්ණ ණය තියෙන්නේ $52 billion. ඊට වැඩි ප්‍රමාණයක් අපෙන් හොරකම් කරලා තියෙනවා. මේ හොරකම් කරපු සල්ලි ටික තිබුණා නම් අද අපේ විදේශ විනිමය ගිණුමේ දැන් තියෙන්නේ $52 billion. එහෙනම් මේ කලාපේ දියුණුම රටක් නේ අපි. කවුද මේකට ඉඩ දීලා තියෙන්නේ? මහ බැංකුව මේකට ගත්ත පියවර මොනවාද? වර්තමාන මහ බැංකුවේ අධිපතිතුමා ලොකුම ව්‍යාපාරිකයෝ 100 දෙනාගෙන් කැඳවලා තියෙනවා වාර්තා මේ පිළිබඳව. 57 දෙනයි දීලා තියෙන්නේ. ඒ දීලා තියෙන 57 දෙනාගේ වාර්තා නිවැරදි නැහැ, සම්පූර්ණ නැහැ. අනිත් හත පොඩක් මේ අනිත් 43 දෙනා තාම දීලත් නැහැ. ඇයි දෙන්නේ නැත්තේ? වාර්තා දෙන්න බෑ. ඒ වාර්තා දුන්නොත් කරපු හොරකම් එළියට එනවා. දැන් මේකට බලපාපු කාරණය එදා කතාවේදීත් මගෙන් ප්‍රශ්න කරා, මේ රටේ නීතිය බලපෑවා. එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඇක්ට් එකක් තිබුණා 1953 අංක 24. එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඇක්ට් එකේ තිබුණේ ඒක පාලනය කරන කන්ට්‍රෝල්. දැන් මේක අහෝසි කරා 2017. අහෝසි කරලා මොකද්ද ගෙනල්ලා තියෙන්නේ? ෆොරින් එක්ස්චේන්ජ් ඇක්ට් එක. කන්ට්‍රෝල් එක නැහැ, මැනේජ්මන්ට් එකට විතරක් ඇක්ට් එකක් ගෙනාවා. උසාවිත් ගියා. කන්ට්‍රෝල් ෆොරින් එක්ස්චේන්ජ් කන්ට්‍රෝල් ඇක්ට් එක තියෙනකොට ඒක යට දෙකරපු වැරදි වලට මාස 15 හිර දඬුවම් දාන්න පුළුවන්, අවුරුදු 5ක් හිර යවන්න පුළුවන්. ඒව මොනවත් මේකේ නැහැ. විදේශී රටවල් වලින් මුදල් නොගෙන ආවොත් මෙහි ගන්න පුළුවන් අපරාධමය වගකීම මේ පනතෙන් ඉවත් කරලා තියෙනවා. මේ පනතත් මේකට බලපාලා තියෙනවා. ඒ අනුව පහුගිය අවුරුදු 12ක කාලය තුළ මේ රටේ මහා පරිමාණ අපි බණිනවනේ 225ම හොරු. 225ම හොරා කාලා තියෙනවා රටේ සල්ලි. කීප දෙනෙක් ඇති ඒගොල්ලන්ට විරුද්ධව නීති පියවර ගත්තට කතා කරාට දොස් කිව්වට අපේ කිසි වරදක් තරහක් නැහැ. හැබැයි මේ 225ට තියෙන වැරද්ද කරපු වැරද්ද තමයි මේ හොරුන්ට ඉඩ දීලා බලන් හිටියා. ඒ බලාගෙන හිටියේ හේතුව වැරද්ද කොතනද තියෙන්නේ? මහ බැංකුව පාලනය කරන්න දන්න මිනිහේ කාර්තික විශේෂඥයෙක් අපි පත් කරේ නැහැ. දේශපාලන හෙංචයියලා මහ බැංකුවේ අධිපතිලා කරලා අපි කරගත්ත දේ තමයි ඩොලර් බිලියන 53ක් අපේ රටට අහිමි කරගෙන තියෙනවා. දැන් බලන්න මේ පහුගිය වසර දෙක අරගෙන බලපුවම මේ ගෙනාපු ඩොලර් වලින් කන්වර්ෂන් රේට් එක රුපියල් වලට පරිවර්තනය කරලා තියෙන්නේ කීයද? චම්පික පාටලි චම්පේ මහත්තයා දන්නවා කීයද? 123යි. 123යි පරිවර්තනය කරලා තියෙන්නේ. ඇයි? අනිත් මුදල් ඔක්කොම මෙහෙ රඳවාගෙන නොයෙකුත් හේතුන් කියලා බාණ්ඩ මිලදී ගන්නවා කියලා සභාපතිතුමා
ඔබතුමා විනාඩි දෙකක් තිබෙනවා.
තව හතරක් පහක් ඕන වෙනවා. මේ ඔබතුමා දන්නවා තේ කර්මාන්තේ අපි තේ අපනයනය කරපුවම 80% විතර රටට ලාභනේ. අපි ඒකට අමුද්‍රව්‍ය ගේන්නේ නැහැනේ. එහෙනම් 80% මෙහි පරිවර්තනය වෙන්න දෙපයි. හැබැයි ඇපරල් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් ඒකේ 50% විතර තිබුණා. දැන් ඒ ඔක්කොම එකට එකතු කරලා සමස්තයක් විදියට ගත්තම කීයද? 123යි. ඒක නිසා මේක මහා පරිමාණ ජාවාරංකාරයෝ ටික විසින් මුළු රටේම සම්පත්තික මංකොල්ල කාලා මේ රටේ ජනතාවගේ ලේ දහඩිය කඳුළු ඔක්කොම එකතු කරලා පවුල් කීපයක සැප ගන්න, පවුල් කීපයකට සුඛ විහරණය වෙනුවෙන් පිටරට ගිණුම් වල තැන්පත් කරලා තියාගෙන ඉන්නවා. මේවා ඒ කාලෙත් යම් යම් මට්ටමින් කරා. ඒක නිසා තමයි සිරිමාව බණ්ඩාරනායක ගරු අග්‍රාමාත්‍යතුමිය එදා විදේශ විනිමය කොමිෂන් සභාවක් පත් කරලා ඒ වැරදි කරපු මිනිස්සු හිරේ යවුවා. සමහරු හිරේදි මලා. ඒ නිසා මම දැනුත් ඉල්ලා හිටිනවා. මම දැනුත් ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන්. මම ජනාධිපතිතුමාගෙනුත් ඉල්ලලා තියෙනවා මේකට කරුණා කරලා විදේශ විනිමය වංචාවල් සොයන්න කමිටුවක් පත් කරන්න. ඒ වගේම මේ විදේශ විනිමය වංචා දූෂණ සිදු කරපු මහා පරිමාණ කර්මාන්ත ශාලාවලට දීපු බලපත්‍ර අවලංගු කරලා අපේ මධ්‍ය පරිමාණික කර්මාන්ත කරුවන්ට දෙන්න. මේ මහා ව්‍යාපාරයක ටික ඒකාධිකාරයක් හදාගෙන තමන්ගේ අතේ තියාගෙන මේ නිර්යාත කර්මාන්තය සම්පූර්ණයෙන්ම මේ රටේ ජනතාවගේ ශ්‍රීරිමාන් සහූරගෙන කනවා. ඒ පිළිබඳව මේ පාර්ලිමේන්තුව නිහඬයි. පාර්ලිමේන්තුව මේ පියවර අරන්නේ නැහැ. ඒක නිසා අපිට මිනිස්සු බනිනවා. ඉතින් ඒක තමයි මේ පෞද්ගල දවස්වල දිගටම සිද්ධ වුනේ. ඒක නිසා ගරු සභාපතිතුමනි, මේ සම්බන්ධව අපිට අලුත් නීතියක් අපි සම්පාදනය කරන්නත් කටයුතු කරගෙන යනවා.
අවසන් කරන කරමු.
ඔව්, ඒ එකම කියන්නට ඕන ගරු සභාපතිතුමනි, පෞද්ගල දවස්වල අපි දැක්ක දිගින් දිගටම පාසල්වල, ප්‍රසිද්ධම පාසල්වල, ඉස්සර පාසල්වල නම් කියන්නේ නැහැ, මොකද පාසල්වලට හොඳ නැහැ කියලා. හැබැයි දැන් නම් කියන්න පුළුවන්. ලංකාවේ තියෙන ඉහළම පාසල ඉඳලා පල්ලෙහාටම නම් කියන්න කිසි බයක් වෙන්න හේතුවක් නැහැ. මොකද ඒ තරමටම මේ අයිස් මත්ද්‍රව්‍ය පාසල්වල ඇතුළට ගිහිල්ලා, කාන්තා පාසල් ඇතුළට ගිහිල්ලා මේ ගෑනු දරුවොත් මේවට දැන් හුරු වෙලා තියෙනවා. මම මේ පනත මේක තහනම් කරන්න ඉදිරිපත් කරාදි ගිය මාසේ 10 වෙනිදා මම පැහැදිලි කරා වෛද්‍ය මතය තමයි මේ අයිස් කියන මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙච්ච මිනිස්සුන්ගේ වයස අවුරුදු තියෙන ඉතිරි වෙලා තියෙන 2යි. අවුරුදු 2ක් යනකොට මොලේ සෙල් මැරිලා මේ ජීවිත විනාශ වෙනවා. දැන් මේ රටේ 105ක් දළ වශයෙන්
තරුණ තරුණියෝ මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙලා ඉන්නේ. තව අවුරුදු දෙකක් තුනක් යනකොට මේ ප්‍රමාණය දෙගුණයක් වෙන එක වළක්වන්න බෑ අපි දැඩි නීති පියවර ගත්තේ නැත්තම්. දැනටමත් අපි පියවර අරන් තියෙනවා. හැබැයි නීති හැදුවට වැඩක් නැහැ නේ. ක්‍රියාත්මක වෙන්නත් ඕන. අපි ක්‍රියාත්මක කරන්නත් උත්සාහ කරනවා. තව අවුරුදු දෙකක් තුනක් යනකොට මේ රටේ තරුණයෝ කියලා පරම්පරාවක් නැහැ. එතන මේ රටේ ශ්‍රී ලංකාවේ කියලා ජාතියක් ඉතුරු වෙන්නේ නැහැ. මේ තනි කර මේ රට විනාශ කිරීමේ ව්‍යාපෘතියක් කුමන්ත්‍රණයක් අද ක්‍රියාත්මක වෙනවා. මම දැක්ක අද මම දන්නේ කොච්චර සත්‍යද කියලා එක බුද්ධ්‍යංශ තොරතුරු කියනවා කියලා විදේශ රටවල් වලින් අපේ රටට නොමිල මේක බෙදා හරිනවා කියලා. පාසල් අතර. එතන මේක ඇබ්බැහුණාට පස්සේ ශ්‍රී ලංකා ජාතිය ඉවර වෙනවා. ඒක ඉවර කරන්න විදේශීය කුමන්ත්‍රණ තියෙනවා. ඉතින් ඒක බුද්ධ්‍යංශ තොරතුරු හේතු නැතුව ඉදිරිපත් කරන එකකුත් නැහැ. ඒ පිළිබඳවත් අපි සොයලා බලන්න ඕන. මොකද අද අපිට මේ තියෙන ආර්ථික ප්‍රශ්නෙට වඩා බරපතල ප්‍රශ්නේ තමයි මේ තරුණ පරම්පරාව මත්ද්‍රව්‍ය උදුරට ගොදුරු වෙලා තියෙන එක. මේ රටට අපිට රටක් තිබුණට වඩා නැහැනේ. මේ මව්බිම රකින්න කියලා ගරු සභාපතිතුමනි මේ මව්බිම රැක්කට අපිට වැඩක් නැහැ. මොකද මේ මව්බිමෙන් අපිට වැඩක් නැහැ. ඇයි හේතුව මේ මව්බිමේ ජීවත් වෙන්න ශ්‍රී ලාංකිකයෝ කියලා පරම්පරාවක් ඉතිරි වෙන්නේ නැහැ තව අවුරුදු කීපයකට පස්සේ. ඒක නිසා මේ හැම එකටම වැඩිය මූලිකත්වය දෙන්නට ඕන මේ මත්ද්‍රව්‍ය වළක්වන්න. අපිට ආණ්ඩුවයි කියලා විපක්ෂයයි කියලා අපි දෙගොල්ලම අපි කරපු හොඳ කියනවා අනිත් අය කරපු වැරදි කියනවා. අපි හැමදාම මේ පාර්ලිමේන්තුවේ අවලාද කරගෙන හිටියට නම් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. මේක අපේ පාර්ලිමේන්තුව කියන්නේ ටයිටැනික් නැව වගේ. දැන් මේක හැම පැත්තෙම හිල් හැදිලා තියෙන්නේ. දැන් මේක කොයි වෙලාවෙ ගිලෙයිද දන්නේ, ගිලෙන්නේ රටත් එක්ක. ඒක නිසා මේක මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මහජන නියෝජිතයෝ විදියට දෙපැත්තට බෙදිලා මේ අවලාද කියාගෙන රණ්ඩු කරන්න ඕන කාලය නෙවෙයි. මේක රට බේර ගැනීම සඳහා සියලු ප්‍රශ්න අමතක කරලා රට වෙනුවෙන් එකමුතු කරලා මේ හොර තක්කඩි ව්‍යාපාර ජාවාරංකාරීන්ගෙන් මේ රට බේර ගන්නත්, මේ මත්ද්‍රව්‍ය ඌවදුරෙන් තරුණය බේර ගන්නත් කැප වෙලා කටයුතු කරන්න ඕනේ කියන ඉල්ලීම සියලුම ගරු මන්ත්‍රීවරුන්ට මම ඉදිරිපත් කරමින් ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා.
සුතී ගරුතුමා, ගරු පාර්ටි චම්පක රණවක මන්ත්‍රීතුමා, ඔබතුමා විනාඩි 7ක කාලයක් තිබෙනවා.
ගරු ගුණාචනාරූඪ මන්ත්‍රීතුමනි, පළමුවෙන්ම කියන්න ඕනේ අද අපේ රට බංකොලොත් රටක් හැටියට අපි මේ අයවැය විවාද කරනවා. අපි පෙළී ඉන්න යම් යම් මිත්‍යාවන් ප්‍රමාණයක් පිළිබඳව අපි අවබෝධය ඇති කරගන්න. පසුගියදා අපේ රටේ ඍජු විදේශ ආයෝජන හා ඒ විදේශ ආයෝජකයන් රටෙන් රැගෙන ගිය ඒ ඩොලර් ප්‍රමාණය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් කරලියට ආවා. 2020 ගත්තොත් ලෝකයේ සාමාන්‍යයෙන් ආයෝජනයකින් ලබා ගන්න පුළුවන් ලාභාංශය 4.7%. නමුත් ලංකාවේ ඒක 7.4%. ඒ කියන්නේ ලංකාවෙන් වැඩියෙන් ලාභ උපයන්න පුළුවන් තැනක්. එහෙමයි කියලා අපිට වැඩියෙන් ආයෝජන ඇවිල්ලා නැහැ. ඒ වගේම 2020 මූල්‍යමය වශයෙන් ඇතිවෙච්ච විදේශ ආයෝජන ප්‍රමාණය 243 ඩොලර් මිලියන. ලාභාංශ අරන් ගින් තියනවා 428. ඒ කියන්නේ දැන් සිදුවෙමින් තියෙන්නේ 2019, 20, 21, 22 දැන් සිදුවෙමින් තියෙන්නේ මොකක්ද? ආයෝජන වලට වඩා වැඩි ප්‍රමාණයක් ලාභාංශ හැටියට රටෙන් එළියට යනවා. ඒ කියන්නේ මධ්‍යකාලීන විදියට මේක අර්බුදයක් බවට පත් වෙනවා. මොකද අපේ ගෙවුම් ශේෂ ප්‍රශ්නයට මේක ලොකු බරක් එකතු කරන තැන. ඒ වගේම අපේ අධිකරණ ඇමතුමා සඳහන් කළා මේ රටෙන් එළියට මේ අපනයන ආනයන ක්‍රමවේද අනුව රටෙන් එළියට යන මුදල් පිළිබඳව. මේ පිළිබඳව මුලින්ම 2016 මම කෘතියක් කළා මූල්‍ය අර්බුදයේ පාමුල කියලා. අද මේ මූණ දීලා තියෙන ප්‍රශ්නේ අපි 2016 විස්තර කළා. මේ අධික ණයබර අරගත්තට පස්සේ වැඩි පොලියට මෙවැනි අර්බුදයක් අනාගතයේ ඇති වෙන බව එතෙන්දී අපි පෙන්ලා දුන්නා. මේ ග්ලෝබල් ඉන්ටග්‍රිටි රිපෝර්ට් එකට අනුව ලංකාවේ ආයාත නිර්යාත වලින් එහෙම නැත්නම් අපනයන ආනයන වලින් මේ සෙල්ලම වෙනවා කියලා. මොකද්ද මෙතන වෙන්නේ? මෙතන වෙන්නේ ආනයන වලදී අපි කියනවා ඕවා ඉන්වොයිස් එකක් කරනවා, කරලා ඩොලර් එහෙ ගෙනියනවා. ඒ වගේම අපනයන වලදී අන්ඩර් ඉන්වොයිස් එකක් කරනවා, කරලා ඩොලර් අනිත් පැත්තට ගෙනියනවා. ආසන්නෙන් වර්ෂයකට මේ ගාන මේ පසුගිය දශක දෙක කාලේ අරගත්තට පස්සේ සාමාන්‍ය ඩොලර් බිලියන 2.25 අතර ප්‍රමාණය. මේ කාලයේම ලංකාවේ ගෙවුම් ශේෂය ඊට සමාන ප්‍රමාණයක්. එතකොට අපේ රටේ රේගු දෙපාර්තමේන්තුව ඒ වගේම අපේ රටේ මුදල් අමාත්‍යාංශය මේ මහා පරිමාණයෙන් සිදු කරන මේ ඩොලර් මේ ආනයන අපනයන සෙල්ලමින් මේ රටට අහිමි වෙන මේ ඩොලර් ප්‍රමාණය දැන් රටේ විදේශ ණය ප්‍රමාණයට ආසන්නෙන් සමානයි. මේ ප්‍රමාණය වළක්වා ගැනීමට ගන්න ඕනේ ක්‍රියාමාර්ග පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ග, තාක්ෂණික මේ ක්‍රියාමාර්ග, ඒ වගේම ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් ගන්න ඕනේ ක්‍රියාමාර්ග පිළිබඳව දැන් මේ ගරු පාර්ලිමේන්තුව කටයුතු කළ යුතුයි. නැත්නම් මේ පාර්ලිමේන්තුව විනාශ කරන්න ඕනේ, ගිනි තියන්න ඕනේ, පාර්ලිමේන්තුවෙන් පිටත බලයක් හදන්න ඕනේ කියන ඇත්තන්ට තවත් ශක්තිය ලැබීම විතරයි වෙන්නේ. අපි දැන් මේ සෙල්ලම නතර නොකළොත්. ඒ වගේම මේ රටේ අපනයනකරුවන් අපි බොහොම ආඩරෙන් කියනවා අපිට ඩොලර් රුපියනෝ අපිට සේවා සපයනවා රැකියා ඇති කළ තියෙනවා කියලා. නමුත් මහා බැංකු අධිපතිතුමා ප්‍රකාශ කළ තියෙනවා ගිය ජූලි මාසේ ඉඳන් ඔවුන් මිනුම් දණ්ඩක් හැටියට අරගෙන මේවා ගැන පරීක්ෂා කළා. ඇඟලුම් ශේෂ්ත්‍රයේ ප්‍රධාන සමාගම් ලංකාවට රැගෙන ඇවිල්ලා තියෙන ප්‍රමාණය ඒගොල්ලන්ගේ අපනයන වටිනාකමෙන් 17%යි ලංකාවට ගේන්න ඕනේ ගානේ. ඊළඟට සමස්තයක් හැටියට ගත්තම 123%. ඉතින් මේ තත්ත්වයේ යටතේ බේට් ටික ගන්න ඩොලර් නැතුව, පෝර ටික ගන්න ඩොලර් නැතුව, ඒ වගේම තෙල් ටික, ගල්ලඟුරු ටික ගන්න ඩොලර් නැතුව සම්පූර්ණයෙන්ම බිඳවැටලා තියෙන රට ඇතුලේ, මේ බිඳවැටිච්ච රට ඇතුලේ මේ ආකාරයට අපේ ව්‍යාපාරික පන්තිය ක්‍රියා කරනවා නම් ඒ සම්බන්ධයෙන් දැඩිව ඍජුව ක්‍රියා කිරීමේ වගකීම මේ පාර්ලිමේන්තුවටත් ඒ වගේම මේ ආණ්ඩුවටත් තිබෙන බව මම පතක් කරන්න ඕනේ. ඒ වගේම අපේ තියෙන තව මායාවක් තමයි අපි යම් යම් පනත් වෙනස් කරන අපි මෑතදී කන්සල් ශේෂ්ත්‍රයේ ලිබරල්කරණයට ලක් කළා. තව අයට ඇවිල්ලා මේ රටේ ව්‍යාපාර කරන්න තෙල් ගෙන්නන්න මේ වෙනකන් එකම කෙනෙක්වත් ඉදිරිපත් වෙලා නැහැ ලංකාවට තෙල් ඍජුව ගෙන්නන්න. ඒ වගේම තෙල් බෙදා හැරීම සම්බන්ධයෙන් IOC වලට අමතරව තවත් අය ඇවිල්ලා නැහැ. සමහර විට ඒ පිළිබඳ යෝජනා ඇවිල්ලා ඇති. තමුත් තාම වෙලා නැහැ. ඊළඟට විදුලිය සම්බන්ධනුත් දැන් එවැනිම යෝජනාවක් ගෙනල්ලා තියෙනවා. මේ රටේ මෙතන ලොකුවට කතා කර ආයෝජනයක් ගැන New Fortress Energy කියලා. දැන් ආගියතක් නැහැ.
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකයි තියෙන්නේ.
ඊළඟට මේ ළඟදී සූර්ය බලය 100 මෙගාවොට් දැම්ම ටෙන්ඩර් කිසිම විදේශිකයෙක් ආවේ නැහැ. ඇයි? ඇයි මේ එන්නේ නැත්තේ? එන්නේ නැත්තේ මේ එන විදේශ ආයෝජන ඒ අයට අවශ්‍යයි ඩොලර් වලින් ආයෝජනය කරනවා නම් ඩොලර් වලින්ම ආපහු ගෙනියන්නේ. අපි කියනවා ඩොලර් රිප්‍රැට්‍රියේෂන් එක. ඒකට මේ ලංකාවේ ඉඩ කඩක් නැහැ. ඒක නිසා ඒ විදේශ ආයෝජකයන් අපි මොනතරම් ලිබරල් කරණයන් කරත් මොනතරම් කම්පැනි හැදුවත් මොනතරම් ආයෝජකින්ට අත වෙනුවත් ව්‍යාපාර පැත්තෙන් නම් කිසිම කෙනෙක් මේ රටට එන්නේ නැහැ. දේශපාලන හේතු මත නම් ඒ. දේශපාලන හේතු මත අහවල් බලාගාරයේ අපි අත්පත් කරගන්න ඕනේ අපේ රටේ උපාය මාර්ගයේ මත, අහවල් වරාය අත්පත් කරගන්න ඕනේ අපේ උපාය මාර්ගයේ මත, අහවල් අධිවේගී මාර්ගය අත්පත් කරගන්න ඕනේ අපේ උපාය මාර්ගයේ මත කියලා යම් විදේශ රටක් විදේශ කම්පැනියක් කල්පනා කළොත් මිස මේ රටේ වෙන දෙයක් වෙන්නේ නැහැ. මට මතක් වෙනවා මෙතෙන්දි ත්‍රිකුණාමලයේ අභිභව මත පදනම් වෙලා මේ රටේ 30 අවුරුදු යුද්ධයක් ගියා. ඒ කාලේ බයි වේ ඔෆ් ඩිසෙප්ෂන් කියලා ජාවර්ධන පාලනය ගැන වික්ටර් ඔස්ට්‍රොවිස්කි කෘතියක් ලිව්වා. ඒක ඉතාම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා ත්‍රිකුණාමල වරායට ඇමරිකා එක්සත් ජනපද හමුදා එනවාය කියන ඒ ආරංචිය මත විදේශීය ඔත්තු සේවාවන් විදේශීය පිරිස් ශ්‍රී ලංකාව අස්ථාවර කිරීමේ යුද දේශපාලනික ක්‍රියාවලියක් දියත් කරපු ආකාරය. ඒ නිසා එවැනි දේශපාලන මැදිහත්වීමක් මිස අපට ආයෝජන මැට්ටෙන් ව්‍යාපාර මැට්ටෙන් වෙන්න ඉඩ කඩක් නැහැ. ඊළඟ අද කතා කරනවා නිදහස් වෙළඳ කිසුම් ගැන. චීනය සමග නිදහස් වෙළඳ කිසුමක්, ඒ වගේම සිංගප්පූරුව සමග නිදහස් වෙළඳ කිසුමක්. රටේ ආනයන භාණ්ඩ අතිවිශාල ප්‍රමාණයක් 700කට අධික ප්‍රමාණයක් පාලනය කරලා තියෙන රටකට මොන නිදහස් වෙළඳ කිසුම්? නිදහස් වෙළඳ කිසුමක් ඇති වෙනවා නම් නිදහස් වෙළඳාමක් කියනවා. නිදහස් වෙළඳාමට සීමා පනවලා තියෙන අවස්ථාවක නිදහස් වෙළඳ කිසුම් වෙන්නේ නැහැ. ඒ වගේම මම කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ අවසාන වශයෙන් අත්‍යවශ්‍ය සේවාවල් සඳහා අපට ලෝක බැංකුව, ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව, ඒ වගේම ආසියානු යටිතල පහසුකම් බැංකුව අපට ඖෂධ ගන්න, අපට පොහොර ගන්න අමාරුවෙන් අපට ලබා දීපු ධනය අපි නිවැරදිව පාවිච්චි කළා නැහැ. විශේෂයෙන්ම අපිට වාර්තා වෙලා තියෙනවා පුජ්ජලිකාංශය ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එක සම්පූර්ණයෙන් පාවිච්චි කළා තියෙනවා. නමුත් අපේ අය ඒක කරලා නැහැ. ඒ වගේම අනිකුත් ශේෂ්ඨ ගත්තත් පුජ්ජලිකාංශය පෝර ලාභයට ගේනවා ඩොලර් 600ට, අපි ගේනවා 800ට. ඒක නිසා මේ ලැබෙන ආධාර කරුණාකරලා විධිමත් ප්‍රසම්පාදනයකට ලක් කරලා විනිවිද පේන ආකාරයට කරන්න. එසේ නොවුනොත් අපට ලබන වසරේ මේ ආයතන වලින් ලැබෙන ආධාරත් නතර වෙලා අපේ රටේ ඖෂධ අපේ රටේ ඒ වගේම පොහොර රසායනික ද්‍රව්‍ය වලට බලගත්තු ප්‍රශ්නයක් පැන නගින්න පුළුවන්. ඒ පිළිබඳ දැඩි අනතුරු ඇඟවීමක් කරමින් අපි මේ තත්ත්වයන් පිළිබඳ යථාර්ථවාදීව කල්පනා කරලා අපි අලුත් විසඳුම් වලියක් සොයා ගැනීම සඳහා වෙහෙස වෙමු කියන පණිවිඩය ඔබට ලබා දෙමින් සම්ප්‍රදායික උත්තර වලින් සම්ප්‍රදායික ආකාරයට කල්පනා කිරීමෙන් ආයෝජකයෝ එයි මේවා වැඩි වෙයි මේවා ගොඩනගන්න පිරිසේ කියන බලාපොරොත්තුෙන් කටයුතු කිරීමෙන් පළක් නැහැ. දැන් මේ රට තමන්ගේ දෙපා මත නැගී සිටිය යුතු අවස්ථාව එළඹිලා තියෙනවා. ආර්ථික ජාතිකවාදයක් රටට අවශ්‍ය වෙලා තියෙන බව ප්‍රකාශ කරන්න
ඕනේ. සුති ගරුවන් සභා ගරුවතුමාට ඔගරු මහින්දරතුමා
මේ චම්පික ඇමතුමා මේ විදේශ ආයෝජන ගැන කියපු නිසා ඛනිජ තෙල් සඳහා විදේශ සමාගම් 13ක් RFP අරන් ගිහිල්ලා තියෙනවා. දැනට 13ක් කන්ෆර්ම් කරලා තියෙනවා. ඔක්කොම ෆොරින් ඉන්වෙස්ට්මන්ට්ස් පෙට්‍රෝලියම් එකට තෙල් ආනයනය කිරීම සඳහා. ගරු මන්ත්‍රීතුමා 14 දෙනෙක් දැන් බාර දීලා තියෙනවා. 10ක් RFP බාර දීලා තියෙනවා.
ගරු විජිදාශ රාජපක්ෂතුමා
ගරු සභාපතිතුමනි මම වාර්තා දෙකක් ස්වාත්තේ මම මගේ කතාවේදී සඳහන් කරා. මම ඒක ඒ වාර්තා දෙක මේ සභාගත
කරනවා. ගරු බුද්ධික පතිරණ මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තිබෙනවා.
ගරු මූලාසනාරුඪ මන්ත්‍රීතුමනි, ලබන පෙබරවාරි 4 වෙනිදාට අධිරාජ්‍යවාදීන්ගෙන් නාමික නිදහස ලබා ගැනීම පිළිබඳව අපි උජාරුවෙන් සමරන්නට ලෑස්ති වෙනවා. හැබැයි නිදහසෙන් පස්සේ කොළපාට ආණ්ඩු, නිල්පාට ආණ්ඩු, නිලුයි රතුයි කවරන් වෙච්ච ආණ්ඩු, කුරහම් පාට ආණ්ඩු මේ රටේ මේ අවසාන අයවැය වෙනකොට රුපියල් බිලියන 2400ක අයවැය පරතරයක් උරුම කරලා දීලා තියෙනවා. සංවර්ධනය වෙනුවෙන්, රටේ අනාගත පරම්පරාව වෙනුවෙන් වර්තමාන ජීවත් වෙන ජනතාවගේ අධ්‍යාපනය ඇතුළු මූලික අවශ්‍යතා ඉෂ්ට කිරීම වෙනුවෙන් යම්කිසි මට්ටමක සංවර්ධන ක්‍රියාවලියට ගත ණය ආධාර ප්‍රධාන පිළිබඳව නෙවෙයි මේ ප්‍රශ්නය. ප්‍රශ්නය තියෙන්නේ නිදහසෙන් පස්සේ පත්තුණු ආණ්ඩුවල හිටපු ඇතැම් පුජ්‍යලයන් තනිවත් සාමූහිකවත් හොරකම් කිරීමේ ප්‍රතිඵලත් උපන් නූපන් සියලු දෙනාගේ හිස සහ දෙවුර මත පැටවුණු ණයවරක් බවට පත් වෙලා තියෙනවා. දැන් වර්තමාන කාලේ දූෂිත සීනි ගනුදෙනුව පිළිබඳව අපි කතා කරමු. මහ බැංකු මංකොල්ලේ පිළිබඳව කතා කරපු ඇලෝෂියස්ලට ආපහු සරයක් අරක්කු බලපත්‍ර දෙන්න තරම් මුදල් අමාත්‍යාංශයත් විෂය භාර ඇමතිවරුත් නිලධාරිනුත් ඒකෙන් හොරා කාපු ප්‍රමාණය ඇලෝසියස්ලත් එක්ක ඒ අය කොහොමද යහන්ගත වෙලා තියෙන්නේ කියන කාරණය සක්සුදක්සේ අපිට පැහැදිලා තියෙනවා. ඒ වගේම නිල්පාට කොළපාට කවලමේ හොරා කාපු හැටිත් හොඳම දේ තමයි මම පුන පුනා මේ සභාවේ පෙන්වලා දුන්නු මත්වතුර බෝතලේ මත ස්ටිකර් ඇලවීමේ වංචාව. දැන් මුලාසනාරුට මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නවා බලශක්ති අමතුමාට QR කෝඩ් එක ගේන්න ගිය සති ගානයි. අද QR කෝඩ් එකෙන් වාහනයකට තෙල් ගහපුවාම ලීටර් 20 අපේ ජංගම දුරකථනයට SMS එකේනවා. ඒක සටහන් වෙනවා. හැබැයි මහ ලොකුට උදාරුවෙන් කතා කරන මුදල් අමාත්‍යාංශයට තාම බැරි වෙලා තියෙනවා මත් වතුර බෝතලේ තියෙන ස්ටිකර් එක උඩ තියෙන QR කෝඩ් එක බලාත්මක් කරන්න. ඇයි? ඒක ජංගම දුරකථන වලින් රීඩ් කරන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඇයි එහෙම කරලා තියෙන්නේ? හොරට ස්ටිකර් ගේනවා. ඊයේ පෙරේද හොරට ස්ටිකර් අහුණා. අහුණාම ඒකට අර සුරාබදු මත ස්ථානීය දඩය කියන ක්‍රමවේදය පාවිච්චි කළා. ඕකම තමයි පාවිච්චි කරේ රා සම්බන්ධයෙන්. මොකටද මේ? ඉන්න ලොකු ලොක්කන්ට අවුරුදු 8න් පස්සේ තමුන්ගේ සේවාධිකව ගන්න. සේවාධිකව ගන්න. මුදල් ඇමති, මුදල් රාජ්‍ය ඇමති ගොනාට අන්දලා සේවාධිකව ගන්න ගහන ගේම්. අනිත් පැත්තෙන් ඊළඟට ඒ පුටුවට වාඩි වෙන්න උත්සාහ කරන අය ඒකට මුරුපත් සකස් කරගන්න ගේම්. ඒ නිසා අපි කියනවා උවමනාවක් තියෙනවනම් දැන් මේක හොර සල්ලි ගහනවා වගේ බරපතල වංචාවක් මේ මත් වතුර බෝතලේ මත ස්ටිකර් ඇලවීම සහ ඒක QR කෝඩ් එක තාම රීඩ් කරන්න බැරි. මම වතුර පාවිච්චි කරන්නේ නැහැ. නමුත් මම අදටත් මම විජේදාස රාජපක්ෂ මහත්මයාට ගෞරව කරනවා ස්තුති කරනවා මට තියෙන සත්‍යං කාලේ ඔබතුමා මගෙන් පස්සේ ගන්න ඔබතුමා විතරයි මට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් විදිහට කතා කළා
ඔගරුවතුමා
සදාන් කළ යුතු කාරණයක් ගරු සභාපතිතුමනි මේ ස්ටිකර් සමාගම මැඩ්රාස් සෙකියුරිටි ප්‍රින්ටින් සමාගම මේ විදිහට ස්ටිකර් ගහලා ලෝකේ රටවල් කීපයකට හොරට විකුණලා බ්ලැක් ලිස්ට් කරපු සමාගමක් මේ සම්බන්ධව මම තමයි නඩුවක් වවරලා අධිකරණයේ අභියාචනා අධිකරණයේ මේ සමාගමට මේක දෙන එක වළක්වන්න කියලා මේක 2017 පටන් ගත් එකක් මේක වළක්වන්න මම දිගින් දිගටම නඩු කිව්වා නමුත් අවසානයේදී අධිකරණයටත් ඒකට ඉඩ දුන්නේ නැහැ ඒක නිසා දැන් මේ මෙතුමා කියන කාරණේ සිද්ධ වෙමින් පවතිනවා
බොහොම ස්තුතියි දැන් මම කියප එකට හයියක් නෙමෙයි ලැබුණේ කවුරුවත් නෙමෙයිනේ පළවෙනි පෙළේ ඉන්න ආණ්ඩුවේ ඇමතිවරයෙක් නෙමෙයි කියන්නේ එතකොට බලන්න ආණ්ඩුව ඇතුලේ නිලධාරී ජුන්ටාව කොච්චර ශක්තිමත්ද කියලා ඇමතිවරුන් කියන හඬටවත් අහුම්කන් නොදෙන තරමට පත්තලා නම් අනිත් අයගේ කතා කවර කතාවද මූලාසනාරණ මන්ත්‍රීතුමනි ඉතින් ඒ නිසා මේ මම නෙමෙයි කිව්වේ අධිකරණමත්තුමා කිව්වේ අධිකරණමත්තුමා විතරයි මම මේ ගැන ඒ වෙලාවේ කතා කරපුවම නඩු කියන කාරණයට මට කතා කර ඒ නිසා මැඩ්‍රාස් කම්පැනියට තමයි තාම දෙන්නේ දැන් මේකේ ඉවර වෙන්න යනවා හිතා නිත කන්ට්‍රැක්ට් එක දැන් සුරාබදුවේ ඉන්න ලොකු ලොක්ක මේ බොක්ස් එක ඇතුළේ ඉන්නවනම් මන් දන්නේ ඉන්නවද වස්ත්‍ර ඇඳගෙනද ඉන්නේ වස්ත්‍ර නැතුවද ඉන්නේ කියලා දැන් ඒ කම්පැනියටම ආපහු දෙන්න යනවා ඒක මොකටද ඇමති ගුණාට අඳලා රාජ්‍ය ඇමතිලා ගුණාට අඳලා ආපහු දෙන්න යනවා ඒකට මේ ලංකාවේ මුදල් අපි මුද්‍රණය කරන ලංකාවේ බියලම අපේ රුපියල් නෝට්ටුව ලංකාවේ මුද්‍රණය කරන්න පුළුවන් මේක දෙනවා ඉන්දියාවට මේ නිකන් කඩදාසි කැල්ලක් මේ නිකන් විජේදාස රාජපක්ෂතුමා කියන මේක කඩදාසි කැල්ලලු ඉතින් මේක ඉන්න ටයි කෝට් දාගෙන කළු කෝට් ගහගෙන රතු ටයි දාගෙන ඉන්න මහතුරු ඔය ගලවන අමුඩ ගහන් යන්න බෑ එළියට දියවන්නායි පීනලා කිමුල්ලුකයි බලාගෙන වැහි නැති හෙන ගහයි දරුවන්ටත් මේගොල්ලන්ගේ වැඩිපුර සල්ලි තියෙන ලංකාවේ නෙමෙයි ඇමරිකාවේ මේගොල්ලෝ අපි මාතර යනවා වගේ තමයි මේගොල්ලෝ ඇමරිකාවේ යන්නේ ඒ නිසා මේවා මේගොල්ලන්ගේ දරුවන්ටත් සාප වෙනවා 225ටම බනින්නේ හැබැයි 225ට වැඩිය හම්බ කරන අය අපි කියමුකෝ 225ම හොරුයි කියලා හිතමුකෝ පලා සභාවල 600ම හොරුයි කියලා හිතමුකෝ එතකොට 825යි පලා රාජ්‍ය සභාවල 9000ක් හොරුයි කියලා හිතමුකෝ 9825යි රවුම් ගන්නට ඕක වැඩිපුරක් දාලා 10000යි කියමුකෝ 15 ලක්ෂයක් රාජ්‍ය සේවයේ 10%ක් දාමුකෝ මෙතන 100ක් අපි දම්මනේ 100ක් දාමු 10000ක් හොරුයි කියමුකෝ අතන 15 ලක්ෂෙන් 10න් එකක් දාමුකෝ 150000ක් හොරුනො ඒ නිසා මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා රේගුව ආදායම් බද්ද දෙපාර්තමේන්තුව ඒ වගේම සුරාබද්ද දෙපාර්තමේන්තුව මේ හැමතැනම නැති වෙලා තියෙන මේ සියල්ල නැති කරන්න මුදල් අමාත්‍යාංශයට තාම ශක්තියක් දෙන්න හැබැයි එලෝසියස් ලිකපොමිටක දෙන්න නම් කඩිමුඩිය දඩ පිටිය පුළුවන් ඒ නිසා ඉතාල පැහැදිලිව අපි කියනවා අද මුදල් අමාත්‍යාංශයක් මුදල් ඇමතිවරයා යටතේ ඉන්න සියලු දෙනාත් අද චෞර වලල්ලකට හිර වෙලා ඉන්නේ කඩදාසි කෑල්ලක් අච්චු ගහලා තියෙන්නේ එකමත් වතුර බෝතලක තියෙන QR කෝඩ් එක කියව ගන්න බෑ එහෙම කළා තියෙන්නේ මේකයි අහුවෙච්ච ටික හංගගෙන ඉන්නවා දෙපරෙන් දෙක අහගෙන අහුවෙච්ච හොරස් ටික එළියට දාන්න නඩු දාන්න බිලියන ගාන ඒ නිසා මම කියන්නේ බිලියන 100ක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විතරක් යටිමඩි ගහනවා මෙතන කිව්වා අජිත් නිවාද් කබ්‍රාල් මෙතුමා හොර රාවලින් විතර මං ගම බිලියන 80යි කියලා නෑ නෑ එච්චර නෑ බිලියන 40ක් කිව්වා හොර රාවලින් විතර එතන මේ දැන් ස්ටිකර් මගඩියත් එක්ක යනකොට රුපියල් බිලියන 150කට වඩා ගසා ගන්නවා ඒ නිසා මම දීර්ඝ වශයෙන් ගන්න එක උදාහරණකින් පෙන්නුවේ මේ එක සිදුරකින් මෙච්චර බිලියන 100ක් 150ක් හොරා ගන්නවා නම් ඉතුරු ටික ගැන හිතා ගන්න පුළුවන් ඒ නිසා මෙතන තියෙන වෙන කිසි දෙයක් නෙවෙයි හැට පැන්නට පස්සේ තමුන්ගේ බලය රක ගන්නයි අනිත් අය බලයට එන්නයි ඒ වගේම ළමොළපටි ඉඳ ඇමරිකාවේ එංගලන්තේ එහෙම යවල උගන්න ගන්නයි මේ ජාතිය සතු සම්පත් ටික විනාශ කරන යම් කිසි චෞර වලලක් ඉන්නවා ඒක දේශපාලකයෝ නෑ නෙවෙයි දේශපාලකයෝත් යම් ප්‍රමාණයක් ඉන්නවා හැබැයි මේ දේශපාලකයන්ට මේගොල්ලන්ව මෙච්චල් කරන්න බැරි වෙලා තියෙනවා ආණ්ඩුමට්ටු කරන්න බැරි වෙලා තියෙනවා මොකද මේ දේශපාලකයෝත් මේ චෞර වලල්ලේ ඉහළම ඇවරිය කොටස්කාරයෝ නිසා බොහොම ස්තුති
රුමන්තිතුමා අගරු අධිකරණතුමා
යුතුම කාරණයක් අරු සභාපතිතුමා ඔබතුමා දැනගත යුතු කාරණයක් දැන් මේ ස්ටිකර් හඳුන්වා දෙන්නට හේතුව වුණේ මද්‍රව්‍ය මේ අරක්කු ව්‍යාපාරිකයෝ සමාගම් මේවා බෙලඳපොළට මුදා හරින ප්‍රමාණය හරියට තක්සේරු කරගන්න බැරි ප්‍රශ්නයක් තිබුණා
නිවැරදි සංඛ්‍යාලයකට දුන්නේ නැහැ. ඒක නිසා තක්සේරුවක් ගත්තා මාසෙකට රජයට ලැබෙන්න ඕන ආදායමෙන් රුපියල් බිලියන 40ක් අපිට නැති වෙනවා. මොකද මේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෝ නිවැරදි සංඛ්‍යාලයකට දෙන්නේ නැති නිසා. දැන් ඒක වළක්ව ගන්න තමයි ස්ටිකර් යෝජනාව ගෙනාවේ 2017. ඒ තෝරගත්ත සමාගම කියන්නේ මුළු ලෝකෙම තියෙන දූෂිතම සමාගම. මැඩ්රාස් සෙකියුරිටි ප්‍රින්ටින් සමාගම. එතකොට රටවල් ලෝකේ රටවල් තුනක මේක තහනම් කරපු බ්ලැක් ලිස්ට් කරපු සමාගම හේතුව ආණ්ඩුවට ස්ටිකර් කෝටියක් දෙනවා නම් පෞද්ගලික අංශයට ඒට වැඩි ගුණයක් දීලා කෝටි දෙකක් හොරට විකුණනවා. ඔය වැඩේ කරලා තමයි ඔය සමාගම පිට රටවල් තුනක තහනම් සමාගම වුණේ. එතකොට අසාධු ලේඛන ගත කරා. එතකොට මේ සමාගමට තමයි අපේ මේ අපේ මොනවාද සුරාබදු අධිකාරිය ලොක්කන්ට ඒ සමාගම ඇරෙන්න වෙන මොකුත්ම ලෝකෙ තිබුණෙම නැහැ. රජ ඔය ඕක මේ දිනමින පත්තරේ වගේ පත්තරේ ගහනවා වගේ එකක්. ඕක ලේක් හවුස් එකේ හරි ගහන්න තිබුණා මේ මුද්‍රණ මේ දෙපාර්තමේන්තුවේ. හැබැයි ඒක කරන්නේ නැතුව බිලියන ගාණක් මට දැන් ගාණ මතක නැහැ. බිලියන ගාණක් අපි දැන් මේ ගෙවනවා මේ කඩදාසි කෑල්ලට. එදා බිලියන 40ක් අපිට ලොස්. හරි සංඛ්‍යාලයක න දුන්න නැති නිසා. හැබැයි දැන් මේ ස්ටිකර් සෙල්ලම නිසා ඒක බිලියන 60 පැනලා තියෙනවා. ඔව්.
ගරුතුමා. අපි තුමාගේ මයික් එක.